ඊළඟට ගරු රිෂාඩ් බදෝදී මැතිතුමා විනාඩි 7ක කාලයක් තියෙනවා.
බිස්මිල්ලාහිර් රහ්මානිර් රහීම්. தலைமை தாங்குகின்ற உறுப்பினர் அவர்களே, ஏற்றுமதி இறக்குமதி விடயம் சம்பந்தமான இந்த விவாதம் நடைபெற்றுக் கொண்டிருக்கிறது. நாட்டிலே ஏற்றுமதி அதிகரிப்பதற்கு எத்தனையோ பல விடயங்கள் இருக்கிறது. அவற்றிலே இந்த அரசாங்கம் கவனம் செலுத்துகிறதா என்று பார்க்கின்ற பொழுது மந்தகதியிலே தான் இருந்து கொண்டிருக்கிறது. இன்று எத்தனையோ ஏற்றுமதி துறையினர் கைத்தொழிற்சாலைகள் மூடுகின்ற நிலைக்கு தள்ளப்பட்டிருக்கிறார்கள். ஏற்றுமதியுடைய நிலை தொடர்ந்தேச்சியாக குறைந்து செல்வதனாலும், இறக்குமதி அதாவது மிக மோசமாக தடை செய்யப்பட்டதனால் இன்று ஓரளவு டெபிசிட் குறைவாக இருந்தாலும், இந்த நாட்டுடைய பொருளாதாரம் மேம்பட வேண்டுமாக இருந்தால் எமக்கு இருக்கின்ற பெரிய வளம் நமது ஒரு தீவாக சுற்றி நமது நாட்டை சுற்றி கடல் வளம் இருப்பதனால் அதை சரியாக நாம் இதுவரை பயன்படுத்தாத ஒரு நாடாக நாங்கள் இருக்கிறோம். வியட்நாம் போன்ற நாடுகள் இன்று மிக உச்ச நிலையிலே தங்களுடைய கடல் தொழில் துறையை மேம்படுத்தி இருக்கிறார்கள். இன்று நேற்று என்னை சந்தித்த மன்னாரிலே உள்ள அதேபோல பல அட்டை தொழிலாளர்கள் சொன்னார்கள், அவர்களுக்கு இதுவரை காலமும் அட்டை தொழில் செய்வதற்கு வழங்கப்பட்ட பிரதேசங்களில், அதாவது சீசனுக்கு சீசன் ஒவ்வொரு பிரதேசங்களுக்கு சென்று செய்வார்கள், தெற்குக்கு வடக்குக்கு கிழக்குக்கு என்று செல்வது போல இப்பொழுதுள்ள சீசன் யாழ்ப்பாணம் மாவட்டத்திலே அவ்வாறு தொழில் செய்யக்கூடிய இந்த சீசன் இருந்து கொண்டிருக்கின்ற பொழுது அவ்வாறான அட்டை தொழிலாளர்களுக்கான தொழிலை செய்வதற்கான அனுமதி இன்றும் அந்த திணைக்களம் வழங்கவில்லை, மீனவ திணைக்களம் வழங்கவில்லை என்று சொன்னார்கள். இவ்வாறு சில அதிகாரிகள் ஏதோ எதிர்பார்த்து, லஞ்சத்தை எதிர்பார்த்தோ அல்லது எதை எதிர்பார்த்தோ இவ்வாறு தொழிலை தடை செய்வதன் ஊடாக நாட்டுடைய ஏற்றுமதி தடைபடுகிறது. இன்று நமது நாட்டுக்கு டாலர் தேவையாக இருக்கிறது. அவ்வாறு இருக்கின்ற பொழுது இந்த சீசனிலே நாங்கள் அதை பிடிக்கவில்லை என்றால், அவ்வாறு பிடிக்க தகுதியானவர்களை தடை செய்கின்ற பொழுது ஆயிரக்கணக்கானவர்கள் இதனால் பாதிக்கப்படுகிறார்கள், தொழிலாளர்களும் முதலாளிகளும் பாதிக்கப்படுகிறார்கள். எனவே அந்த விடயத்திலே இதில் எங்கே சரி இருக்கிறது என்பதை கௌரவ அமைச்சர் டாக்டர் தேவானந்தா அவர்கள் ஆராய்ந்து, அவ்வாறான தொழில் நீண்ட காலமாக செய்து வருகின்றவர்கள், நிறைய முதலீடுகளை போட்டு அதற்கு தேவையான ஏற்பாடுகளை செய்தவர்கள் இன்று கடனாளிகளாக இருக்கிறார்கள். எனவே அவர்களுக்கு அந்த ஏற்பாட்டை உடனடியாக செய்து கொடுக்க வேண்டும் என்று நான் இந்த இடத்திலே சொல்லி வைக்க விரும்புகின்றேன். அதே போல இன்னும் ஒரு சிலர் ஏற்றுமதி செய்வதற்காக அட்டை தொழில் செய்கின்றவர்கள் தாங்கள் சொந்தமாக ஏற்றுமதி செய்வதற்காக விண்ணப்பித்து அந்த திணைக்களத்திலே இன்று வரை அவர்களுக்கு அனுமதி வழங்கவில்லை என்று சொல்கிறார்கள். இவ்வாறு ஒரு சிலர் மாத்திரம் ஏற்றுமதியை செய்கின்ற பொழுது இது ஒரு மோனோபோலியாக விலை, அதாவது சாதாரணமானவர்கள் அவர்களும் உயர்ந்த பொருளாதாரத்தில் நிற்பதற்கு வழி செய்ய முடியாத ஒரு நாடாக இந்த நாடு மாறிவிடும். எனவே ஏற்றுமதி செய்வதற்கு லைசனுக்கு தடை செய்வது இது நாட்டுக்கு, நாட்டுடைய எதிர்காலத்துக்கு, நாட்டுடைய பொருளாதாரத்துக்கு செய்கின்ற ஒரு பெரிய பாதிப்பாகும். எனவே இந்த விஷயத்திலும் எங்கு இந்த தடை விதிக்கப்படுகிறது என்பதை ஆராய்ந்து கௌரவ அமைச்சர் அவர்கள் ஆராய்ந்து, அவரும் வடக்கே சேர்ந்தவர், அவருக்கு தெரியும் இந்த நாட்டுடைய பொருளாதாரம் கடலின் ஊடாக மேம்படுத்துவதற்கு என்ன செய்ய வேண்டும் என்று அவர் சில முயற்சிகளை செய்து வருகிறார். எனவே இந்த விஷயத்திலும் அவர் கவனம் செலுத்த வேண்டும் என்று, ஏற்றுமதி லைசன்களை உடனடியாக எந்த தடையும் இல்லாமல் கடந்த காலங்களிலே செய்யப்பட்டது போல வழங்க நடவடிக்கை எடுக்க வேண்டும் என்று வேண்டுகோள் விடுக்கின்றேன். அதுபோல மன்னார் தலைமன்னார் ராமேஸ்வரம் கப்பல் சேவையை மீண்டும் ஆரம்பிப்பதன் ஊடாக வடமாகாணத்தில் மாத்திரமல்ல நாட்டுக்கு சுற்றுலா பயணிகளை அதிகமாக, ஒரு 1 பில்லியன் மக்கள் உள்ள நாடு இந்தியா, இந்தியாவுடைய பயணிகள் இலங்கைக்கு வருவதன் ஊடாக இந்த நாட்டுடைய பொருளாதாரத்தை மிக விரைவாக கட்டியெழுப்பதற்கான ஒரு வாய்ப்பு இருக்கிறது. அந்த விஷயத்திலும் கௌரவ ஜனாதிபதியை நான் சந்தித்து அண்மையிலே அந்த விஷயத்தை நான் வேண்டுகோள் விடுத்தேன். அவர் சொன்னார் அது சம்பந்தமாக முயற்சிகள் நடைபெறுவதாக. எனவே அதுக்கு பொறுப்பான அமைச்சர் நிமால் சிறிப்பாளர் சில்வா அவர்கள் விரைந்து அந்த நடவடிக்கைகளை முன்னெடுக்கின்ற பொழுது அதுக்கு தேவையான உதவிகளை அந்த பிரதேசத்தை சேர்ந்தவன் என்ற வகையிலே நாங்கள் செய்ய தயாராக இருக்கிறோம். அதே போலதான் இன்று பூதாகரமாக நமது நாட்டிலே பொருளாதாரத்தை மேம்படுத்த வேண்டும் என்று நாம் பேசிக் கொண்டிருக்கிறோம். எமது நாடு சுதந்திரத்துக்கு முன்னர் ஜப்பானுக்கு அடுத்த நிலையிலே பொருளாதாரத்தில் இருந்தது. ஒரு டாலருடைய பெறுமதி அன்று 4 ரூபாயாக இருந்தது. இன்று 400 ரூபாய், 350 ரூபாய் வரை உயர்ந்திருக்கிறது. எந்த அளவு நாட்டுடைய பண வீக்கம் ஏற்பட்டிருக்கு என்பதை இதை நாங்கள் அறியலாம். இந்த நாட்டிலே வாழ்ந்த அரசியல் தலைவர்கள் அல்லது ஆட்சி அமைத்த ஆட்சி அமைக்க துடித்த அரசியல் தலைவர்கள் பேரினவாத சிந்தனையோடு இனவாதத்தை ஒரு முதலீடாக அல்லது மூலதனமாக அல்லது தேர்தல் பிரச்சாரங்களுக்காக பயன்படுத்தியதன் விளைவுதான் இந்த நாடு இந்த அளவு பொருளாதார மோசமான நிலைக்கு வந்து ஒரு பிச்சை எடுக்கின்ற நாடாக இன்று கையேந்துகின்ற நாடாக இந்த நாட்டை மாற்றிய பெருமை இந்த மாதிரியான அரசியல் தலைவர்கள் இனவாத தலைவர்களும் அவர்களுக்கு பக்கபலமாக இடைக்கிட இந்த நாட்டிலே மதவாதத்தை தூண்டிய மதகுருமாரும் தான் அந்த பொறுப்பேற்க வேண்டும். எனவே அந்த வகையில் நேற்று இரண்டு மூன்று
தினங்கள்
எனவே இவ்வாறான ஒரு இனவாத சிந்தனையோடு இந்த நாட்டிலே நேற்று முந்தைய நாள் அதாவது திருவண்ணாமலை மாவட்டத்தை எடுத்துக்கொண்டால் 1975-76 மத்தியிலே அங்கு 2 தொகுதிகளாக இருந்த தொகுதி 3 தொகுதிகளாக சேருவிலை தொகுதியாக உருவாக்க புதிதாக உருவாக்கப்பட்டது. ஏற்கனவே திருவண்ணாமலை மூதூர் என்ற தொகுதிகள் இருந்தது. சிங்கள மக்களை பெரும்பான்மையாக கொண்ட ஒரு தொகுதியாக உருவாக்கப்பட்டாலும் 1690 சதுர கிலோமீட்டரை அவர்களுக்கு கொடுத்துவிட்டு 585 சதுர கிலோமீட்டரை திருவண்ணாமலை மாவட்டத்தில் திருவண்ணாமலை தொகுதிக்கும் மூதூர் தொகுதிக்காக 368 சதுர கிலோமீட்டர்கள் வழங்கப்பட்டது. அவ்வாறு வழங்கப்பட்ட அந்த 585 சதுர கிலோமீட்டர் தூரத்துக்குள்ளே இருக்கின்ற அதாவது குறிப்பாக புல்மோட்டை பகுதியிலே நேற்று 2 தினங்களுக்கு முன்னர் அங்கு அரிசி மலையில் இருக்கின்ற தேரர் அவர்கள் அங்கு வந்து அவருடைய அடியாட்களை வைத்துக் கொண்டு ஆயுதத்தோடு வந்து அந்த பொன்மலை குடா என்ற பகுதியிலே அதாவது அவருடைய பன்சலையில் இருந்து 500 மீட்டருக்கு அப்பால் ஒரு குடும்பம் கூட பௌத்த குடும்பங்கள் இல்லாத பொழுது ஒரு சிலை வைப்பதற்கான ஒரு அராஜகத்தை அதாவது இந்த நாடு இவ்வளவு மோசமான நிலையில் இருக்கின்ற பொழுது இனங்களுக்கிடையில இன்னும் இன்னும் முருகலை ஏற்படுத்துவதனூடாக இந்த நாட்டிலே இனவாதத்தை மதவாதத்தை விதைப்பதனூடாக என்ன எதிர்பார்க்கிறார்கள் என்று தெரியவில்லை. அங்கு புல்மோட்டையிலே வாழ்கின்ற மக்களுக்கு 10 பேச்சு காணிகள் கூட இல்லை வாழ்வதற்கு. அடுத்த குடும்பத்துக்கு அடுத்த பரம்பரைக்கு காணி இல்லாமல் அவர்கள் இருக்கிறார்கள். அவர்களால் மீன்பிடிக்க செல்ல முடியாவிட்டால் அவர்களால் வாழ முடியாது. விவசாயம் செய்வதற்கு காணிகள் இல்லாத பொழுது 1200 ஏக்கரை தொல்வியல் திணைக்களத்துக்கு கெசட் பண்ணி கடந்த வருடம் கெசட் பண்ணி அதை அவருடையத்திலே பொறுப்பு கொடுத்து அவருடைய சொந்தக்காரர்கள் வெளி மாவட்டத்தில் இருந்து வந்து விவசாயம் அவ்வாறு செய்கின்ற பொழுது அவ்வாறு செய்கின்ற பொழுது இந்த பகுதியில் அதாவது அந்த பகுதியிலே அந்த மக்கள் மிக ஆத்திரப்பட்டவர்களாக அதை போய் தடுத்திருக்கிறார்கள். ஏன் இவ்வாறு தடுக்க வேண்டிய தேவைப்பாடு இருக்கிறது? ஏற்கனவே 1200 ஏக்கரை ஒரு குடும்பங்களோடு இல்லாமல் அவர்கள் கெசட் பண்ணிவிட்டு தொல்லியல் திணைக்கள் என்பது ஒரு இனத்துக்கு ஒரு மதத்துக்கு சொந்தமானதா இல்ல நாட்டுக்கு சொந்தமானது. அவ்வாறு செய்துவிட்டு அவருடைய ஆதரவாளர் கொண்டு வந்து விவசாயம் செய்கின்ற பூமியாக அதை மாற்றிவிட்டு இன்று இந்த பொன்மலைக்குடா பகுதியிலே போயிட்டு அங்கு ஒரு சிலையை வைப்பதனூடாக இன்று அவர் புதிய குடியேற்றத்தை குடியேற்றுவதற்கான சதியை செய்கிறார். தயவு செய்து ஜனாதிபதி அவர்கள் இதை பார்த்துக் கொண்டிராமல் ஆயுததாரிகளாக அதாவது அரச ஜனாதிபதி அவர்கள் இதை பார்த்து பாராமுகமாக இருக்கக்கூடாது. திருவண்ணாமலை மாவட்டத்திலே வாழ்கின்ற முஸ்லீம்களை பொறுத்தவரை தமிழர்களை பொறுத்தவரை கேட்பதற்கு பார்ப்பதற்கு யாரும் இல்லை என்று நினைக்காதீர்கள். தொடர்ந்தேச்சான சதி அங்கு நடக்கிறது. அங்கு 44 வீதமாக இருக்கின்ற மக்களுக்கு இருக்கின்ற காணி 368 ஸ்கொயர் கிலோமீட்டர் அதாவது 24 வீதமாக இருக்கின்ற மக்களுக்கு 585 ஸ்கொயர் கிலோமீட்டர் ஆனால் 29 வீதமாக இருக்கின்ற சிங்கள 24 வீதமாக இருக்கின்ற சிங்கள சகோதரர்களுக்கு 1690 சதுர கிலோமீட்டர் இன்னும் பல்லாயிரக்கணக்கான ஏக்கர்களை அதாவது தொல்லியல் திணைக்களத்தின் பேரிலே அடாத்தாக பிடித்து அந்த மக்களை கஷ்டத்தில் ஏற்படுத்துகின்ற இன்னும் பிற மாவட்ட மக்களை கொண்டு வந்து குடியேற்றி சதி செய்கின்ற சதியிலிருந்து இவ்வாறான மதகுருமார்கள் விடுபட வேண்டும். அவர்கள் விடுபடாவிட்டால் அதற்கு எதிராக அரசாங்கம் நடவடிக்கை எடுக்க வேண்டும். அது மாத்திரமல்லாமல் இந்த சாதுவோடு போய் அறிந்து அவர்களுக்கு எதிராக நடவடிக்கை எடுக்க வேண்டும் என்றும் நான் இந்த இடத்திலே வேண்டுகோள் விடுப்பது அவருக்கு வழங்கியிருக்கின்ற பாதுகாப்பை உடனடியாக வாபஸ் பெற வேண்டும் என்றும் வேண்டுகோள்
விடுக்கின்றேன்.
மந்திரி துமணி ஸ்ரீலங்கா அப்பநாயன சங்கவர்தன பணத்தை அட்டதே நியோகன் சஹா ஆனாயன் அப்பநாயன பணத்தை அட்டதே ரெகுலாசி பிலிபந்த விவாத அவஸ்தால அபாதியம் கன புத்துமாட்ட நம்ம ஸ்துதியை பழக்கிறோம். අපි දන්නවා දැනට මාස කීපයකට පෙර පැවති ආර්ථික තත්ත්වයේ සලකා බැලීමේදී මේ වෙනකොට යම් ආකාරයක හෝ සාධනීය ලක්ෂණ අපේ ආර්ථිකයේ දක්නට ලැබෙන බව සඳහන් කළ යුතුයි. නමුත් අපි දන්නවා ඉතා විශාල අභියෝග රසක් වගේම දීර්ඝ ගමනක් අපේ ආර්ථිකය ප්‍රකෘතිමත් කරමින් යලිත් ශක්තිමත් ලෙස ගොඩනැගීම සඳහා දීර්ඝ ගමනක් අපි යා යුතු බව අපි සියලු දෙනාම දන්න කාරණයක්. අපි දැක්කා අද මේ ආනයන සහ අපනයනයන් පිළිබඳ සාකච්ඡා කරන අවස්ථාවේදී අපේ අපනයන ආදායම 10% වගේ ප්‍රමාණයකින් පහුගිය මාස කීපය තුළ යම් ආකාරයක අඩුවීමක් සිදු වෙලා තියෙනවා. ඉතින් මේ ගැන කරුණ සොයා බලලා කටයුතු කිරීම ඉතාම වැදගත්. විශේෂයෙන්ම ඇඟලුම් ශේෂ්ත්‍රය වගේම රබර් පොල්වැනි ශේෂ්ත්‍රවල ආදායම ඇතුළු ශේෂ්ත්‍ර කීපයක ආදායම යම් ආකාරයක අඩු වෙලා තියෙනවා. තේ කුළුබඩු ඇතුළු අංශ කීපයක ආදායම වර්ධනය වුණත් සමස්ත ආනයන අපනයන ආදායම අඩුවීම ගැන සලකා බැලීම මම හිතන්නේ වැදගත් වෙනවා. ප්‍රධාන වශයෙන්ම ඇඟලුම් ශේෂ්ත්‍රය පිළිබඳව අවධානය යොමු කිරීම මම හිතන්නේ වැදගත්. දීර්ඝ කාලයක් තිස්සේ විශාල ප්‍රමාණයක් රැකී අවස්ථා වගේම විශාල ආදායමක් අපේ රටට ලබා දෙන නිසා අපි දන්නවා ආර්ථික අර්බුදයක් සමග ඉල්ලුම අඩුවීම ඇතුළු කරුණු කාරණා කීපයක් මේ තත්ත්වය සඳහා බලපා තිබුණත් අපි විශ්වාස කරනවා කාලයක් සමග මේ ගැටලු පිළිබඳ අවධානය යොමු කිරීමත් එක්ක ඇඟලුම් ඇතුළේ ශේෂ්ත්‍රයන් යළිත් ප්‍රකෘතිමත් කිරීම සඳහා මේ තියෙන ගැටලු නිරාකරණය කරමින් හැකියාව ලැබී කියන කාරණය. ඒ වගේම තමයි අපනයන ආදායමට සාපේක්ෂව අපේ ආනයන වියදම සැලකිලිතු ලෙස 40%කින් පමණ පහුගිය කාලේ අඩු වෙලා තියෙනවා. අපි දන්නවා මේ පනවල තියෙන ආනයන සීමා මේ සඳහා ප්‍රධාන වශයෙන්ම හේතු වුණත් අපි දන්නවා දීර්ඝ කාලීනව අපි තීන්දුව తీරන ගත යුතුයි ප්‍රධාන වශයෙන්ම රටේ නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍යයන් ආනයනය කිරීම සඳහා අවශ්‍ය සහයෝගය ලබා දෙන අතරතුර අනවශ්‍ය ආනයනයන් අවම කිරීම සහ පාලනය කිරීම සඳහා කටයුතු කිරීම දීර්ඝ කාලීනව වැදගත්. අපි 2022 පෙබරවාරි මාසයේ වෙනකොට ඩොලර් මිලියන 780ක් වුණු අපේ වෙළඳ හිඟය 2023 පෙබරවාරි වෙනකොට මිලියන 39ක් දක්වා අඩු වෙලා තියෙනවා. ඉතින් මේ දීර්ඝ කාලීනව ආනයන සහ අපනයන අතර පරතරය සුබවාදී මට්ටමක පවත්වා ගැනීම වැදගත් කියන කාරණේ විශේෂයෙන්ම සඳහන් කළ යුතුයි. ඉතින් අපි දන්නවා ආර්ථිකමය වශයෙන් අපි යම් දුෂ්කර තැනක හිටියත් සාධනීය කරුණු රාශියක්ද පහුගිය දින කීපේ සති කීපේ තුළ අපිට දකින්නට ලැබුණා. ඒ ගැන සඳහන් කළ යුතුයි. මම විශ්වාස කරනවා පෙර පැවති තත්වයට සාපේක්ෂව තෙල් හිඟය නොමැතිවීම වගේම තෙල් මිලෙහි අඩුවීම ජනතාවට ඒ වාසිය ලැබීම මං හිතන්නේ සාධනීය කාරණයක්. ඒ හරහා අපි දැක්කා බස් ගාස්තු අඩුවුණු ආකාරය, පාසල් වෑන් රථ ගාස්තු, ඒ වගේම ත්‍රීරෝද රථ ගාස්තු, ප්‍රවාහන ගාස්තු, බහාලුම් ගාස්තු අඩුවීම ඇතුළු කරුණු ගණනාවක් නිසා ජනතාවට යම් සහනයක් මේ වෙනකොට ලැබිලා තියෙනවා. හැබැයි අපි දන්නවා මෝටර් රථවාහන අමතර කොටස් ස්පෙයා පාර්ට්ස් සොයා ගැනීමට අපහසු මේ පැවති නීති රීතිත් එක්ක සහ ඒ වගේ මිල අධික වීමත් අපි මේ වෙනකොට සඳහන් කළ යුතු එය යම් ආකාරයක සාධනීය මට්ටමකට පැමිණෙනවා නම් මම විශ්වාස කරනවා ප්‍රවාහන ශේෂ්ත්‍රය ගැන ජනතාවට විශාල සහනයක් ලැබෙනවයි කියන කාරණේ. ඒ වගේම ගෑස් හිඟය ප්‍රධාන වශයෙන්ම නාගරික සහ අර්ධනාගරික ජනතාවට විශාල ප්‍රශ්නයක් වුණු ආකාරය අපි දැක්කා. ඉතින් දැන් මේ වෙනකොට ගෑස් හිඟය අවම වෙලා තියෙනා වගේම ගෑස් සඳහා සැලකියුමක් යුතු මට්ටමේ සහනයක් අද දිනේත් ලැබුණු ආකාරය අපි දැක්කා. ඉතින් අපි විශ්වාස කරනවා මේ සහන මේ ආකාරයට වෙළඳ පොළත් එක්ක ගැළපීම කරලා ජනතාවට නියමාකාරයෙන් ලබා දීම වැදගත් කියන කාරණේ. ඒ වගේම අත්‍යවශ්‍ය භාණ්ඩ ගත්තහමත් තිබුණු මිල මට්ටම් එක්ක බලනකොට එළවලු හාල් වැනි අත්‍යවශ්‍ය භාණ්ඩ රාශියක මිල යම් ආකාරයක සාධනීය අඩුවීමක් අපිට දකින්නට ලැබෙන අපි විශ්වාස කරන මේ ඉදිරි සති කීපය තුලත් මේ තත්ත්වය අඛණ්ඩවම පැවතී කියන කාරණේ විශේෂයෙන් අපි ඉල්ලීමකුත් කරන වෙළඳ මහත් මහත්මීන්ගෙන් මේ අවුරුදු කාලෙදී ඒ වාසිය නියමාකාරයෙන් ජනතාවට ලබා දෙන්න කියන කාරණේ. ඒ වගේම සමස්තයක් විදිහට ඉහළම උද්ධමනයක් තිබුණු රටවල් ලැයිස්තුවෙන් අපේ රට මේ වෙනකොට ඉවත් වෙලා තියෙනවා. සමස්තයක් විදිහට ගත්තාම අපේ උද්ධමනයේ 50%ක වගේ අගයක් දක්වා මේ වෙනකොට පහතට වැටලා තිබෙන බව සඳහන් කළ යුතුයි. ඒ වගේම තමයි අපි අරගෙන බැලුවම ආහාර කාණ්ඩයේ උද්ධමනය පෙබරවාරි මාසයේ 54.4 සිට 47.6ක් දක්වා මාර්තු මාසය වෙනකොට අඩු වෙලා තියෙනවා. අපි දන්න කාරණයක් විදුලි බිල වැඩිවීමත් එක්ක ජනතාවට යම් පීඩාවක් එල්ල වුණු බව අපි සියලු දෙනාම පිළිගන්න කාරණයක්. ඉතින් අපි විශ්වාස කරනවා මේ තත්ත්වයත් කාලයත් සමග ඉදිරි කාලෙදී යම් සහනයක් ජනතාවට ලබා දෙන්න හැකියාව ලැබේවි කියන කාරණේ. ඒ වගේම පොහොර මේ වෙනකොට ඒ අවශ්‍ය පරිදි ක්‍රමක්‍රමයෙන් ජනතාවට ලැබෙමින් පවතින බව සඳහන් කළ යුතුයි. පොහොර සම්බන්ධ ගැටලුව අපි විශ්වාස කරනවා ඉදිරි කාලෙදී තේ පොහොර ඇතුළු අපේ ප්‍රදේශවල ජනතාවට ප්‍රධාන වශයෙන් බලපාන තේ පොහොර ඇතුළු ඒ ගැටලුව ක්‍රමක්‍රමයෙන් විසඳනා වගේම මිල සම්බන්ධයෙන්ුත් තවදුරටත් සාධනීය පිළිතුරු ඉදිරි කාලෙදී ලැබේවි කියන කාරණේ. අපි දන්නවා අපේ ප්‍රදේශ ගත්තත් තේ දළු සඳහා හොඳ මිලක් ලැබීම වගේම පුරුදු ඇතුළු අනිකුත් භෝග සඳහා සාධාරණ මිලක් ලැබීම සහ පොහොර කොට්ටේක මිල මත තමයි අපේ ජනතාවගේ මේ කරුණු තුන හතර තුල තමයි අපේ ජනතාවගේ ආදායම් මට්ටම තීරණය වෙන්නේ. ඉතින් ගාල්ල දිස්ත්‍රික්කයේ වගේම අනිකුත් මේ මැවිලි භෝග සහ කෘෂිකර්මාන්තයේ ආශ්‍රිත ජනතාවක තමන්ගේ ආර්ථිකය ශක්තිමත් කර ගැනීම සඳහා මේ කාරණා ඉතාමත්ම වැදගත් වෙනවා. ඒ වගේම තමයි සංචාර කර්මාන්ත ගත්තත් මේ වෙනකොට විශාල පිබිදීමක් අපිට දකින්නට ලැබෙනවා. අපි ජනවාරි මාසයේ අරගෙන බැලුවහම 1,2545ක්, පෙබරවාරි වෙනකොට 1,7639ක් වගේම මාර්තු මාසයේ මේ වෙනකොට අපි අද ඊයේ දැක්ක වාර්තාවල අනුව 1,25,000ක වගේ සංචාරකින් ප්‍රමාණයක් මේ වෙනකොට ලංකාවට පහුගිය මාසය තුළ පැමිණලා තියෙනවා. ඉතින් අපි සංචාර කර්මාන්තය හරහා 2023 පළවෙනි මාස දෙක තුළ ඩොලර් මිලියන 332ක පමණ ආදායමක් අපේ රට ලැබිලා තියෙනවා. අපි මානියෝජනය කරන ගාල්ල දිස්ත්‍රික්කය ගත්තත් වෙන්තර පාලම ළඟින් පටන් ගත්තාම හික්කඩු උණවටන වගේ ප්‍රදේශවල විතරක් නෙවෙයි, මුහුදුකරේ ජනතාවට විතරක් නෙවෙයි, රට අභ්‍යන්තරයේ ඉන්න නෙළුව තවලම් වගේ ප්‍රදේශවල සිංහරාජයේ මායිම දක්වාම මේ සංචාරකෙන්ට අපේ ප්‍රදේශවලත් විශාල වශයෙන් මේ සංචාර කර්මාන්තයේ පිබිදීමත් එක්ක එයාගේ ආර්ථිකය ශක්තිමත් කරගන්න අවශ්‍ය හැකියාව ලැබිලා තියෙනවා. මේ සංචාර කර්මාන්තය සඳහා ප්‍රධාන වශයෙන්ම වැදගත් කාරණේ තමයි රට තුළ සංචාර කර්මාන්තයට සුදුසු වාතාවරණයක් පැවතීම. අපි විදේශ සංචාරකෙක් අපේ රටට පැමිණෙනවා නම් ඒ රටවල ප්‍රවෘත්ති තුළ අපේ රට ගැන සුභවාදී ප්‍රවෘත්තීන් පළවිය යුතුයි. එයාට ආරක්ෂාව, ඒ විශ්වාසය ලැබිය යුතුයි අපේ රටට ඇවිල්ලා තමන්ගේ සංචාරය නියමාකාරයෙන් සිදු කරගන්න හැකියාව ලැබීවි කියන කාරණය ගැන. ඒ නිසා රට තුළ ඒ වාතාවරණය අඛණ්ඩව පවත්වාගෙන යාම ඉතාමත්ම වැදගත්. ඒ වගේම සංචාරකයන් ගෙන්වා ගැනීම සඳහා නව වෙළඳ පොළවල් ග්‍රහණය කර ගැනීම සඳහා කරන වැඩසටහන් තවදුරටත් පුළුල් කිරීමත් ඉතාමත්ම වැදගත් වේ කියලා සඳහන් කළ යුතුයි. ඒ වගේම තමයි අඩු ආදායම් ලබන ජනතාවට සහන ලබා දීම ක්‍රමවත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක වෙනවා. අපි විශ්වාස කරනවා දීර්ඝකාලීනව මේ අඩු ආදායම් ලබන ජනතාව වෙනුවෙන් සහන ලබා දීමට තිබුණු චෝදනාව තමයි මේ දේශපාලන මැදිහත් වීම මත අනවශ්‍ය පුද්ගලයන්ට සහන ලැබෙනවා ඇතුළු මේ කරුණු කාරණා ගැන දීර්ඝ කාලයක් තිස්සේ අපේ රටේ විශාල සාකච්ඡාවක් පැවතුණා. ඉතින් මේ දේශපාලන අවශ්‍යතාව මත සහන ලබා දීමේ චෝදනාවෙන් බැහැර වෙලා උදව් අවශ්‍යම ජනතාව වෙනුවෙන් මේ සහන ලබා දීම සඳහා මේ ආකාරයේ වැඩ කටයුතු සිදුවීම ඉතාමත්ම වැදගත්. ඒ වගේම තමයි අපි දන්න කාරණේ රජයේ වියදම් කළමනාකරණය කිරීම ඉතාමත්ම වැදගත්. අපි දීර්ඝ කාලීනව මේ ආර්ථික ස්ථාවරත්වය අත්කර ගැනීම සඳහා තේම ප්‍රතිලාභ අවශ්‍යම ජනතාවට ලබා දෙමින් දීර්ඝ කාලීනව රජයේ වියදම් කළමනාකරණය කිරීම සඳහා කටයුතු කිරීම ඉතාමත්ම වැදගත් කියන කාරණේ සඳහන් කළ යුතුයි. ඒ වගේම තමයි රජයේ ආදායම් වර්ධනය කිරීම සඳහා වැඩසටහන් සහ තීන්දුව తీරන ගන්න ආකාරය අපි දැක්ක පහුගිය කාලය තුල. ඉතින් මේ දීර්ඝ කාලයක් තිස්සේ අපි සාකච්ඡාවට ලක්වන කාරණයක් තමයි මේ අන්තර් ආයතන අතර ආදායම් එකතු කරන ආයතන රටේ ජනතාවගේ තොරතුරුත් එක්ක මේ ආදායම් එකතු කිරීමත් එක්ක අන්තර් සහයෝගිතාවයක් මේ ආයතන අතර සිදු විය යුතුයි කියන කාරණේ. පාර්ලිමේන්තුවේ තුලත් එහි කමිටු ගණනාවක් තුලත් මේ ආයතන අතර නියම සම්බන්ධතාවයක් පැවතිය යුතුයි කියන කාරණය ගැන සාකච්ඡාවට ලක් වුණා. පොදු වැඩසටහනක් මේ ආයතන ක්‍රියාත්මක කළ යුතුයි කියන කාරණය ගැන. ඉතින් ඒ ගැන මම විශ්වාස කරනවා පොදු වැඩසටහනක් මේ ආදායම් වර්ධනය කරන අතරතුර ඒ කටයුතු ගැනත් මම හිතන්නේ අවධානය යොමු කිරීම වැදගත් කියන කාරණේ. ඒ වගේම තමයි ආදායම් වර්ධනය අතරතුර වියදම් කළමනාකරණය සඳහා තීන්දුව తీරන ගැනීමත් මම හිතන්නේ ඉදිරියටත් වැදගත්. විශේෂයෙන්ම රාජ්‍ය ආදායමත් වියදමත් අතර පරතරය සාධනීය තැනක අපි පවත්වා ගත යුතුයි. මෙය විශාල වශයෙන් වෙනස්කම් වලට ලක්වීමත් එක්ක තමයි මේ ආර්ථික අර්බුදයන් දීර්ඝ කාලයක් තිස්සේ එකතු වීමත් එක්ක අපිට දක්නට ලැබුණේ. ඒ නිසා මේ සාධනීය මට්ටමක මේ වියදම් සහ ආදායම් අතර පරතරය පවත්වා ගැනීම වැදගත්. ඒ වගේම අපි දැක්කා IMF ණය වාරිකයක් ලැබීමත් එක්ක ඒ තුලින් රටේ ආර්ථිකයට යම් ශක්තියක් ලැබුණු ආකාරය. වෙළඳපොළ තුල යම් විශ්වාසයක් මේ තුලින් ජනිත වීමත් එක්ක අපි දැක්කා ඩොලරයට සාපේක්ෂව රුපියල මාර්තු මාසයේ අග වෙනකොට 10.9%කින් පමණ ශක්තිමත් වුණු ආකාරය. රුපියල ඩොලරයට සාපේක්ෂව ශක්තිමත් වෙනවා හා සමානව අනිකුත් මුදල් ලේඛකයන් සමගත් රුපියල ශක්තිමත් වුණු ආකාරය අපි දැක්කා. ඉතින් මේ සියල්ලත් එක්ක අපි දන්නවා ආර්ථිකයේ වශයෙන් විශ්වාසදායක වටපිටාවක් රට තුල නිර්මාණය කිරීම ඉතාමත්ම වැදගත්. මේ නිර්මාණය කිරීමත් එක්ක අපි විශ්වාස කරනවා ආයෝජකයන්ගේ පැමිණීම වගේම සමස්තයක් විදියට රටේ ආර්ථිකයේ ශක්තිමත් වීම සිදුවනු ඇතයි කියන කාරණය. ඒ වගේම තමයි අපි දකින කාරණයක් මේ වෙනකොට විදේශගත ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ. ඒ වගේම අපි මේ වෙනකොට දකින කාරණයක් තමයි විදේශගත ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ ක්‍රමක්‍රමයෙන් වර්ධනය වෙන ආකාරය. අපි දකිනවා විදේශගත ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ පහුගිය කාලේ පහුගිය දින කීපය මාස කීපය අරගෙන බලනකොට මහ බැංකු වාර්තා පරිශීලනය කරනකොට 2022 පළවෙනි මාස දෙකට සාපේක්ෂව ඩොලර් මිලියන 464 සිට 2023 වෙනකොට මිලියන 845ක් දක්වා මේ විදේශගත ශ්‍රමිකයන්ගෙන් ලැබෙන ආදායම දෙගුණයකට ආසන්න ප්‍රමාණයකින් වැඩි වෙලා තියෙනවා. ඉතින් මේ සියලු කරුණුත් එක්ක අපි කල්පනා කළ යුතු දේ තමයි අපේ විදේශ සංචිතයන් ප්‍රමාණය අපි ක්‍රමක්‍රමයෙන් වර්ධනය කරගත යුතුයි. ඒ හරහා තමයි මම විශ්වාස කරනවා රටේ ආර්ථිකය පිළිබඳ සාවරත්වයක් වගේම අපි මේ වෙනකොටත් ණය ප්‍රතිව්‍යුහගතකරණය හරහා යම් වැඩපිළිවෙලකට එළඹෙලා තියෙනවා. ඉතින් මේ ණය අපි අනාගතයේදී කොයි ආකාරයෙන්ද ගෙවීම් සිදු කරන්නේ කියන කාරණේ වගේම සමස්තයක් විදියට රටේ ආර්ථිකයේ කොයි ආකාරයෙන්ද ශක්තිමත් විය යුත්තේ කියන කාරණේ ගැනත් මම හිතන්නේ මේ කාරණේ බලපානවා. ඒ නිසා අපේ විදේශ සංචිතයන් වර්ධනය කර ගැනීම සඳහා කටයුතු කිරීම ඉතාමත්ම වැදගත්. ක්‍රමක්‍රමයෙන් අපි දැක්කා මේ සංචාරක ව්‍යාපාරයෙන් ලැබෙන ආදායම්, එතනින් එහාට ගියාම අපි දැක්කා විදේශ ශ්‍රමිකයන්ගෙන් ලැබෙන ආදායම්. මේ සියල්ලත් එක්ක මේ සංචාරක ව්‍යාපාරය ඇතුළු මේ කරුණු කාරණා හරහා අපේ සංචිත වර්ධනය කර ගැනීම සඳහා කටයුතු කිරීම ඉතාමත්ම වැදගත් කියන කාරණේ. ඒ වගේම තමයි මේ වෙනකොට අපි දකින කාරණයක් අපි ක්‍රමක්‍රමයෙන් අපේ ඉදිකිරීම් ශේෂ්ත්‍රය ගැන අවධානය යොමු කිරීම ඉතාමත්ම වැදගත්. අපි දන්නා මේ අමුද්‍රව්‍යවල තියෙන යම් යම් සීමා, මේ කරුණුත් එක්ක මේ ඉදිකිරීම් ශේෂ්ත්‍රයේ නිරත ජනතාවට යම් පීඩනයක් වෙලා තියෙනවා මේ හරහා රැකියා කරන උදවියට. ඉතින් මේක යලිත් ක්‍රමක්‍රමයෙන් මේ තත්වය අවම කර ගැනීම සඳහා කටයුතු කරන්න මම විශ්වාස කරන මේ ආනයන සීමාවන් ටිකෙන් ටික ඉවත් කරන අතරතුර මේ ගැනත් අවධානය යොමු කිරීම වැදගත් කියන කාරණේ. ඒ වගේම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් රැක ගැනීම වගේම මේ සියලු තත්වයන් ගැන අවධානය යොමු කිරීම ඉතාමත්ම වැදගත්. ඒ වගේම අපි දකිනවා මේ වෙනකොට ලෝකයේ ගත්තත් ලෝකයේ බොහෝ රටවල උද්ධමනය ඉහළ ගොස් තිබෙන ආකාරය, ඉංගලන්තය ගත්තත් පහුගිය දිනවල උද්ධමනය විශාල වශයෙන් වාර්තාගත විදියට ඉහළ ගියපු අපි ආකාරය අපි දැක්කා. ඇමරිකා එක්සත් ජනපදයේ ගත්තත් අපි දැක්කා 1982 වගේ අවුරුදු වලට වඩා පසු අවුරුදු 40ක 30ක කාලයක දක්වා දීර්ඝ කාලයකට පස්සේ විශාල වශයෙන් උද්ධමන ඉහළ ගියපු ආකාරය. ඉතින් මේ සියල්ල මම විශ්වාස කරන රටක් විදියට අපි ලෝකයේත් එක්ක ගනුදෙනු කරනකොට මේ සියල්ල අපිට අඩු වැඩි විදියට බලපානවා කියන කාරණේ අපි සියලු දෙනාම දන්න දෙයක්. මම විශ්වාස කරනවා ප්‍රධාන වශයෙන්ම අපි දකිනවා මේ වෙනකොටත් රුසියන් යුක්‍රේන යුද්ධය අඛණ්ඩව පවත්වාගෙන යනවා. ඉතින් මේවා අපට අපි වගේ යම් ශක්තියක් ගොඩනගාගෙන ඉදිරියට එන්න හදන ආර්ථිකයකට විශාල වශයෙන් බලපානවායි කියන කාරණේ අපි සියලු දෙනාම දන්න කාරණයක්. ඉතින් මම විශ්වාස කරනවා ලෝකයේ තෙල් මිලත් එක්ක අපි අපේ තෙල් මිල වෙනස් කරනකොට, ලෝකයේ අනිකුත් බලශක්ති ප්‍රභවයන් ගැන අපි අලුතෙන් සිතනකොට, මම විශ්වාස කරනවා අපි පුනර්ජනනීය බලශක්තිය ගැන දීර්ඝ කාලයක් තිස්සේ අපි කතා කරා. අපේ රටේ තියෙන ඖරශ්මීය සූර්ය බලය අරගෙන අපි කොහොමද අපේ රටේ ජාතික විදුලි පද්ධතියට එකතු කරගන්නේ කියන එක ගැන අපි කතා කරනවා. ඒ සඳහා මම විශ්වාස කරනවා තවදුරටත් අපි රටක් විදියට සාමාන්‍ය පොදු මහජනතාවට මේ සූර්ය බලයෙන් තමන්ගේ නිවසේ වහල මත සූර්ය පැනල සවි කළා අපි කොහොමද සූර්ය බලයෙන් විදුලිය ලබා ගන්න කියන තැනට තවදුරටත් එය ශක්තිමත් කළ යුතුයි. අපි දීර්ඝ කාලීනව කල්පනා කළ යුතුයි මේ ක්ෂය වේගෙන යන බලශක්ති ප්‍රභවයන්ගෙන් අපි ටිකෙන් ටික ඈත් වෙමින් පුනර්ජනනීය බලශක්තිය හරහා කොහොමද අපි අපේ රට ශක්තිමත් ඉදිරියට අරගෙන එන්නේ කියන කාරණේ මම හිතන්නේ මේ විදුලි බල අර්බුදයක් පහුගිය කාලේ රටේ නිර්මාණය වුණා. ඒ හරහා මම හිතන්නේ අපි උගත යුතු පාඩම් විශාල ප්‍රමාණයක් තියෙනවා. ඉතින් මේ සියලු කරුණුත් එක්ක අපි අපේ රටේ මේ දීර්ඝ කාලීන ප්‍රශ්න ගැටලු අරගෙන බැලුවහම මම විශ්වාස කරනවා මේ සියල්ල ගැන පැහැදිලි චිත්‍රයක් අරගෙන හොඳ තැනකට අපේ රට ගෙන එන්නට අවශ්‍ය තත්ත්වය අපි මේ වෙනකොට උදා කර යුතුයි. ඉතිහාසයට හැමදාම බැන බැන ඉන්නේ නැතුව ඉතිහාසයෙන් පාඩම් ඉගෙනගෙන ඒන් ඉගෙනගත්ත පාඩම් වලින් නිවැරදි තීන්දුව తీරන අනාගතය අරගෙන ඒ තීන්දුව తీරනත් එක්ක අපි රටක් විදියට පෙරට යාම සඳහා කටයුතු කිරීම තමයි අපි සියලු දෙනාම කළ යුත්තේ. ඒ නිසා මේ පාර්ලිමේන්තු නියෝජනය කරන සියලු දෙනාම මම විශ්වාස කරනවා ජනතාවත් එක්ක මේ ගැන නිවැරදි දේ ඇත්ත තොරතුරු කතා කරලා ඒ අයගේ අදහස් යෝජනාත් අරගෙන සියලුම ශේෂ්ත්‍ර ගැන පුළුල් විවරණයක් කරලා ඒ ශේෂ්ත්‍රවල ජනතාවගේ අදහස් යෝජනා අරගෙන ජාතික ප්‍රතිපත්තිය නිර්මාණය කරලා අධ්‍යාපනය ගැන ආර්ථිකය ගැන ආණ්ඩු වෙනස් වෙනකොට මාරු වෙන්නේ නැති ජාතික ප්‍රතිපත්තිය නිර්මාණය කරලා අපි මේ ගමන පෙරට යා යුතුයි කියන කාරණේ මම විශ්වාස කරන මේ පහුගිය අවුරුදු එකමාරක දෙකක කාලය තුළ ඇතිවෙච්ච සිද්ධීන් සහ අපේ ආර්ථිකයට උණු කරුණු කාරණාත් එක්ක අපි ඉගෙනගත්ත පාඩම් කියලා අපි විශ්වාස කරනවා. ඉතින් ඒ නිසා නිවැරදි විදියට මේ තත්ත්වය කළමනාකරණය කර ගැනීම සඳහා මම විශ්වාස කරනවා මේ පාර්ලිමේන්තුවේ අපි කියනවා විවේචනයක් කරනවා නම් constructive criticism, යම් දෙයක් වර්ධනය කර ගැනීම සඳහා කරන විවේචන, පුද්ගලිකව චරිතඝාතනය කරන්නේ නැතුව යම් කාරණයක් පිළිබඳ නිවැරදි කරුණුත් එක්ක හොයලා බලලා ඒ දේ වර්ධනය කරගත හැකි ආකාරය කොයි ආකාරයෙන්ද කියන නිවැරදි විවේචන constructive criticism කරනවා නම් මම විශ්වාස කරනවා මේ පාර්ලිමේන්තුව මීටත් වඩා යහපත් තැනක් දක්වා රැගෙන යන අපි සිළු දෙනාටම හැකියාව ලැබේ. ඒක මම විශ්වාස කරනවා ආණ්ඩු පක්ෂයත් විපක්ෂයත් මේ සියලු දෙනාගේම වගකීමක් කියන කාරණේ ප්‍රධාන වශයෙන්ම මම සඳහන් කරන්නට කැමතියි. ඉතින් අපි මේ පහුගිය කාලේ අරගෙන බැලුවාම විශේෂයෙන්ම අපි දැකපු කාරණයක් මේ වංචා දූෂණ ගැන කතා කරන. අපි විශ්වාස කරනවා සියලු වංචා දූෂණ අවම කිරීම සඳහා අපි සියලු දෙනාම එකට එකතු වෙලා පොදු වැඩපිළිවෙලක් මේ හෙට අනිද්ද වෙනකොට ඒ සම්බන්ධ අනපනත් පාර්ලිමේන්තුවේ ඉදිරිපත් වෙන බව අපි දන්නවා. ඉතින් මේ සියල්ලත් එක්ක සියලු කරුණු කාරණාත් එක්ක සියල්ලම දේ විනිවිදභාවයෙන් සිදු කිරීම සඳහා අපි සියලු දෙනාම කටයුතු කිරීම ඉතාමත් වැදගත්. ඉතින් මම විශ්වාස කරනවා මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම දෙනාට ඒ වගකීම තියෙනවා. දූෂණ වංචා සියල්ල නතර කිරීම සඳහා විනිවිදභාවයෙන් කටයුතු කරන්න රාජ්‍ය නිලධාරියෙකු ඉඳන් දේශපාලන නායකයෙකු දක්වා අනිකුත් පුරවැසියෙකු දක්වා මේ සියලු දෙනාගේම සහයෝගය අවශ්‍යයි. මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන 225,196ක් මේ තැනට එන්නේ පොදු මහජනතාවගේ ඡන්දයෙන්. ඒ නිසා ඒ අය වෙනුවෙන් වගකීම ඉටු කිරීම සඳහා අපි සියලු දෙනාට මේ වගකීම තියෙනවා. මේ අසීරු අවස්ථාවේදී ආණ්ඩු පක්ෂයත් විපක්ෂයත් සියලු දෙනාම මේ තත්ත්වයෙන් රට පෙරට ගෙන ඒම සඳහා අවශ්‍ය දායකත්වය ලබා දීම ඉතාමත්ම වැදගත් කියන කාරණේත් විශේෂයෙන්ම යලිත් මේ අවස්ථාවේ අවධාරණය කරමින් අද මේ ආනයන අපනයන පනත වගේම අනාගතයේ මේ රටට සුභවාදී වෙන අනපනත් සියල්ල වෙනුවෙන් අපි සියලු දෙනා යථාර්ථවාදී ආකාරයෙන් බලලා ඒවා මේ පාර්ලිමේන්තුව තුළ සම්මත කරගෙන පොදු සමස්ත ශ්‍රී ලාංකික මහජනතාව වෙනුවෙන් අපිට ලබා දිය හැකි සේවය ලබා දීම සඳහා කැපවීම කියන පණිවිඩය ලබා දෙමින් මට කාලය ලබා දීම ගැන උතුමාට මගේ ස්තුති පළ කරමින් මගේ අදහස් දැක්වීම මම අවසන් කරනවා.
බොහොම ස්තුතියි කරු සභානායකතුමා. යෝජනාංක 1 සභාව එකඟද?
ආයි.
යෝජනාංක 2 සභාව එකඟද?
ආයි.
යෝජනාංක 3 සභාව එකඟද?
ආයි.
සභාව කල්තබීම සභානායකතුමා.
ගරු මූලාසනවල මන්ත්‍රීතුමනි, මෙම ගරු සභාව 2023 අප්‍රේල් මාස 25 වෙනි දින පෙරවරු 9:30 දක්වා කල්තබීත්වය යෝජනා කරමු.
මීළඟට සභාව කල්තබන අවස්ථාවේදී ප්‍රශ්න ගරු වරුණ ලියනගේ මන්ත්‍රීතුමා.
සභාපතිතුමනි, ගරු සභාපතිතුමනි, ලෝක පාපන් සම්මේලනයේදී ශ්‍රී ලංකාවේ පාපන් ක්‍රීඩාව ජාත්‍යන්තර තහනමක් පනවා ඇත. මෙලෙස ශ්‍රී ලංකාවට එරෙහිව ජාත්‍යන්තර තහනමක් පැනවීමට බලපෑ ඇති හේතුව කවරේද? මෙම තහනම මගින් ශ්‍රී ලංකා පාපන් ක්‍රීඩාව හා පාපන් සම්මේලනයට සිදුවී ඇති බලපෑම කවරේද? තහනමට අදාළ ඡන්ද විමසීමේදී රටවල් 208කින් රටවල් 197ක් ශ්‍රී ලංකාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීම ජාත්‍යන්තරය තුළ රට අපකීර්තියට පත්වීමක් නොවේද? පාපන්දු ක්‍රීඩාව තුළ පරිපාලන ගැටළු වලට විසඳුම් ලබා දීමේදී ජාත්‍යන්තර තහනම ඉවත් කර ගැනීමට ගන්නා පියවර කවරේද කියන අදහසත් එක්ක ගරු සභාපතිතුමනි ප්‍රශ්නෙ යොමු කරේ. ක්‍රීඩාමත්තුමා,
ගරු සභානායකතුමා උත්තර දෙන්න.
ගරු සභාපතිතුමනි, තව මම හිතන්නේ ඔබතුමා ඉන්න නිසා අනිත් ප්‍රශ්න ටික අහන්න ඕනේ නැහැ. ගරු සභාපතිතුමනි, තරහෙන් දරා නැතුව
වෙලා තියෙන පිළිතුරු තමයි දෙන්න තියෙන්නේ.
ඒක තමයි. දැන් ගරු සභාපතිතුමනි, දැන් මේ චක්‍රලේඛනයක් තුල තමයි මේ දේ සිද්ධ වෙලා තියෙන්නේ. එතකොට යද වෙනකොට මේ පාපන්දු ක්‍රීඩාවට මුදල් නොලැබීම නිසා අපේ FA කප් එක නැවතිලා තිනවා, සුපර් ලීග් එක නැවතිලා තිනවා, චැම්පියන්ස් ලීග් එක නැවතිලා තිනවා, පාසල් පාපන් සමයෙන් මුදල් ලැබිලා නැති තියෙනවා. සම එක විශාල අර්බුදයක තියෙන්නේ. ඒකෙම දිස්ත්‍රික් කෝචස්ලට දැන් මේ මාස ගණනාවක් පරිත් නැහැ ගරු සභාපතිතුමනි. එතකොට අපි දැක්කා පහුගිය කාලේ ජාතික මහා ක්‍රීඩාවල නොතිබීම නිසා අපේ නැෂනල් ක්වොලිෆයිඩ් මෙන් නැතිකොට අපේ යුනිවර්සිටිකට යන්නත් ගරු සභාපතිතුමනි ලකුණු 15ක් විතර අඩු වෙනවා. සම මේ ක්‍රීඩාව තුළ ලොකු පරිහානියම ලක් වෙලා තියෙන නිසා මේක විශේෂ කාරණයක්. මේ මේ මළඟ තියෙන මේ ගැසට් තුනක් දවස් දෙකකට ගහපු නිසා විශාල ගැටළු රාශියක් තියෙනවා ගරු සභාපතිතුමා. මම හිතේ ක්‍රීඩාමත්තුම ඒ කියලා
මම මේකේ පිළිතුරු දෙන්නම්.
ඔව්,
ඊට පස්සේ වැඩිදුරටත් ඊළඟ දිනේදී අපි මම ක්‍රීඩා මාත්‍යමට දැනුම් දෙන්නම් මේක තව පැහැදිලි කිරීමක් කරන්නයි කියලා. ගරු මුලාසනනුල මන්ත්‍රීතුමනි, පළවෙනි එක පළවෙනි ප්‍රශ්නය පිළිතුර 2014 වර්ෂයේ සිට ලෝක පාපන්දු සම්මේලනයේ විසින් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ ව්‍යවස්ථාව ලෝක පාපන්දු සම්මේලනයේ ව්‍යවස්ථාවට අනුකූලව සකස් කරන ලෙස ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ වෙත දන්වා තිබුණි. ඒ අනුව 2022 වර්ෂයේදීද ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ ව්‍යවස්ථාව සංශෝධනය කර නිලවරණයේ පැවැත්වීම සඳහා අවශ්‍ය කටයුතු කරන ලෙස අවස්ථා කීපයකදීම ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ වෙත දැනුවත් කර තිබුණු අතර නිලවරණයේ පැවැත්වීමේ කාල සීමාව අවස්ථා තුනකදී දීර්ඝ කිරීම වලටද ලක් කරන ලදී. නමුත් එම කාලය තුළදී ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ විසින් ව්‍යවස්ථාව සංශෝධනය කර ගැනීම සඳහා කඩිනම් පියවර ගෙන නොතිබුණි. ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ හිටපු සභාපති විසින් නිලවරණ කාල සීමාව තවදුරටත් දීර්ඝ නොකිරීම සම්බන්ධයෙන් අභියාචන අධිකරණ අංක 352 ඇලීරක් 2022 යටතේ නඩුකරයක් පැවරු අතර එහිදී සියලු පාර්ශ්වයන්ගේ එකඟතාවය මත ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ ඒ වන විට ලියාපදිංචි කර ඇති ව්‍යවස්ථාව අනුව නිලවරණයේ පැවැත්වීම සඳහා තීන්දුවක් ලබා දෙන ලදී. එම තීන්දුව අනුව නිලවරණයේ නීත්‍යානුකූල හා සාධාරණ ලෙස 2023/1/14 වන දින පණ පවත්වන ලදී. මෙම නිලවරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ හිටපු සභාපති ලෝක පාපන්දු සම්මේලනයේ වෙත සිදු කරන ලද දැනුම් දීමක් අනුව තෙවැනි පාර්ශ්වයේ මැදිහත් වීම සහ ලෝක පාපන්දු සම්මේලනයේ විසින් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ වෙත ඉදිරිපත් කරන ලද කරුණු අනුව සිදු විය යුතු ව්‍යවස්ථා සංශෝධනයක් සිදු නොකර නිලවරණයේ පැවැත්වීම යන කාරණය මත ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ තහනමකට ලක් කරන ලදී. මෙම තහනම මගින් ශ්‍රී ලංකා පාපන්දු දෙක පිළිතුර ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ ලෝක පාපන්දු සම්මේලනයේ යටතේ පවත්වන ලබන ජාත්‍යන්තර තරඟ හා වෙනත් වැඩසටහන් වලට සහභාගී වීමේ හිමිකමක් නොලබන අතර ලෝක පාපන්දු සම්මේලනයේ විසින් ලබා දෙන ලබන ආධාර මුදල් ප්‍රතිපාදන නොලැබෙනු ඇත. තහනමට අදාළ ඡන්ද විමසීමේදී රටවල් 208කින් රටවල් 197ක් ශ්‍රී ලංකාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් තිබෙන ප්‍රශ්නය තුන පිළිතුර ලෝක පාපන්දු සම්මේලනය යනු එක් එක් රටවල පාපන්දු සම්මේලනයන්ගේ සමාජිකත්වයෙන් සකස් වන සංවිධානයක් වන බැවින් එම සංවිධානයේ විධායක කමිටුව විසින් ගනු ලබන තීරණ සඳහා සමාජික රටවල ඡන්දය ලබා දීම ජාත්‍යන්තර වශයෙන් අපකීර්තිපත් වීමක් ලෙස සැලකිය නොහැක. එම රටවල පාපන්දු සම්මේලන වෙත ප්‍රතිපාදන ලබා දෙන්නේ ලෝක පාපන්දු සම්මේලනයේ වන බැවින් ලෝක පාපන්දු සම්මේලන විධායක කමිටු තීරණයකට එම රටවල පාපන්දු සම්මේලනවල එකඟතාවය ලබා දීම සිදුව ඇති බව පෙනේ. හතර පිළිතුර ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශ ලේකම් විසින් 2023/1/14 පවත්වන ලද නිලවරණයට අදාළ සහ ලෝක පාපන්දු සම්මේලනය විසින් ඉදිරිපත් කරන ලද ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ ව්‍යවස්ථා සංශෝධන සඳහා කටයුතු කළ හැකි බව 2023/3/10 දින ඇති ලිපිය මගින් ලෝක පාපන්දු සම්මේලනය දැනුවත් කිරීමට කටයුතු කර ඇත. තවද ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් මේ වන විටත් ලෝක පාපන්දු සම්මේලනය විසින් පනව ඇති තහනම ඉවත් කර ගැනීම සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතී. මීට අමතරව ඔබතුමාට මම ගරු අමාත්‍යතුමා මගින් තවදුරටත් පැහැදිලි කිරීමක් මීළඟ සභා වාරයේදී ලබා දීමට දැනුම් දෙන්න.
ඊළඟට ගරු UK සුමිත් උඩුකුමර මන්ත්‍රීතුමා.
ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මත්ද්‍රව්‍ය ජාවාරම් සහ මිනීමරුම් ශසක සැකරූක ලෙස පොලිසියට අත්අඩංගුවර ගැනීමට අවශ්‍යව සිටි නදුන් චින්තක හෙවත් හරක්කටා නැමැති පුද්ගලයා ජාත්‍යන්තර පොලිසියද සහය ඇතිව මැඩගස්කරයේදී අත්අඩංගුවරගෙන මෙරටට රැගෙන ආවත් ඊට පසුව එම සැකකරු සම්බන්ධ විවිධ කරුණු මාධ්‍ය ඔස්සේ වාර්තා විය. එසේ මෙම සිද්ධිය පිළිබඳව අධිකරණ කටයුතු මෙන්ම මානව අයිතිවාසිකම් ගැනද මාධ්‍යයේ කරුණු වාර්තා වෙමින් පවතී. නදුන් චින්තක හෙවත් හරක්කට අත්අඩංගුවට ගැනීමේදී විශේෂ පහසුකම් කැබිනට් මණ්ඩලයේ සාකච්ඡාකොට රජය විසින් ලබා දෙන්නේද? ලබා දෙන්නේ නම් මේ සඳහා ඇති හේතු මොනවාද? මෙම සැකකරුගේ මානව අයිතිවාසිකම් වෙනුවෙන් රජය ජාත්‍යන්තරව පෙනී සිටින්නේද? මෙම පුද්ගලයා නිසා ජීවිතය අහිමි වූ සහ විවිධ හිරියරවට ලක් වූ අය වෙනුවෙන් ගනු ලබන පියවර කුමක්ද? ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, අපි දැක්කා පහුගිය දවස්වල සමාජ මාධ්‍යවල සහ වෙනත් මාධ්‍යවලත් පළවෙනවා මේ මත්ද්‍රව්‍ය ජාවරම් සහ මිනීමරුම් සම්බන්ධයෙන් සැකකරුවා සම්බන්ධයෙන් විවිධ තොරතුරු පළ වුණා. මේ සැකකරුවා වෙනුවෙන් එවකට හිටපු නීතිඥ සංගමයේ සභාපතිවරයා සාලි පීරිස් මහත්මාගේ නීතිඥ සංගමය මේ වෙනුවෙන් පෙනී හිටනවා කියලා සමාජ මාධ්‍ය තුල බොහෝ පළ වුණා. ඉතින් අපිට තියෙන ප්‍රශ්නේ තමයි මූලාශ්‍රාඩු මන්ත්‍රීතුමනි, මෙතුමා ලබා දෙන පූර්වාදර්ශය මොකද්ද මේ රටට? අපි දැක්ක පහුගිය කාල සීමාව තුලත් අරගලේ මේ රටේ පවතිද්දිත් විශේෂයෙන්ම අරගල කරුවන්ට අධිකරණයේදී නීතිය රැකවරණය ලබා දෙන්න කටයුතු කරන අවස්ථා අපි දැක්කා. ඒ වගේම හිටපු ජනාධිපතිතුමාගේ ගෙදරට ප්‍රහාර එල්ල කරලා පොලිසියෙන් ඒ සැකකරුවන් උසාවි ඉදිරිපත් කරද්දී අපි දැක්ක උසාවි භූමියේ අප්පුඩි ගහලා තමයි ඒ සැකකරුවන් පිළිගත්තේ. උසාවි එතනටපත් වුණා. ඒ වගේම මද්‍රව්‍ය ජාවාරම් ඒ වගේම පාතාලයට විරුද්ධව පෙනී හිටනවා යයි සුදු පිරුවට අඳගෙන රටට පෙන්වමින් තනතුරු දරමින් කටයුතු කරත් අපි දැක්ක අරගලයට නායකත්වය දීලා අරගල කරලා මේ රටේ සිස්ටම් චේන්ජ් එකක් ඇතිකරන්න පුළුවන් කියනවල්ලා රටට පණිවිඩයක් දීලා නීතිය පැත්තකට තල්ලු කරලා මහා විනාශයක් රට සිද්ධ වුණා. අපේ මන්ත්‍රීවරු 75 දෙනෙක්ගේ ගෙවල් ගිනිබත් වුණා. ඒ වගේම රටේ තවත් ග්‍රාමීය නායකයන්ගේ දේශපාලඥයන්ගේ ගෙවල් විනාශයටපත් වුණා. යාන වාහන විශාල ප්‍රමාණයක් විනාශයටපත් වුණා. ඒ වගේම මේ රටේ කවදාක අපි නොදැකපු විදිහට නීතිය කඩාවැටිලා මහා විනාශයකට අපේ රට තල්ලු වුණා. ඒ නිසා මූලාශ්‍රනාරුඩ මන්ත්‍රීතුමනි, අපට තියෙන්නේ මහා සදාචාරාත්මක පිළිබඳ ප්‍රශ්නයක්. මේ රටේම නීතිඥ සංගමේ සභාපතිවරයා හැටියට පෙනී හිටපු සාලිය පීරිස් මහත්මා මේ මුළු ලෝකෙම මුළු ලංකාවෙම මේ භීතියට පත්වලා හිටපු මේ සැකකරුවෙක් වෙනුවෙන් එතුමාගේ නීතිඥ සංගමේ පෙනී හිටිනවා කියන එකෙන් මේ රට ලබා දෙන පූර්වාදර්ශය මොකද්ද? ඒ නිසා අපි ඔබතුමාගෙන් බලාපොරොත්තු වෙනවා මේ සම්බන්ධයෙන් අපේ ඇමතිවරයාගෙන් නිසි පිළිතුරක් මේ සඳහා.
ඔව් ගරු අධිකරණ රාජ ඇමතිතුමා.
මූලාශ්‍රාරූඪ ගරු මන්ත්‍රීතුමනි, අපේ ගරු මන්ත්‍රීතුමා පැනනගු ප්‍රශ්නය පිළිබඳව නීතියානුකූලව ගැටලු නොමැති වුණත් සදාචාරාත්මක වශයෙන් යම් ප්‍රශ්න මතවාද පිළිබඳව සමාජයේ බොහෝ විට කතා වෙනවා. ඒකෙදී එතුමා ප්‍රශ්න හැටියට මත කරපු කාරණාවලදී පළවෙනි කාරණාවට මේ පිළිබඳව කැබිනට් මණ්ඩලය කිසිම විදියකින් සාකච්ඡාවක් මේ සම්බන්ධයෙන් හරක් කටා අත්අඩංගුවට ගැනීම පිළිබඳව කැබිනට් මණ්ඩලයේ සාකච්ඡාවක් සිදු කළා නොමැති බව මේ සභාවට දන්වන්න ඕනේ. දෙවෙනි කාරණාව ඒ සාකච්ඡාවක් සිදු නොවුණු නිසා කැබිනට් මණ්ඩලය හෝ එහෙමත් නැත්නම් රජයට මැදිහත් වීමක් වෙලා මේ වෙනුවෙන් ඒ කාගේ හරි අවශ්‍යතාව වෙනුවෙන් කටයුතු කිරීමේ කිසිදු අවශ්‍යතාවයක් නොමැති බව සඳහන් කරන්න ඕනේ. ඒ වගේම තුන්වෙනි කාරණය ජාත්‍යන්තර සංවිධානයක් හෝ වෙනත් රටක් හෝ වෙන කිසිදු කණ්ඩායමක් මේ පිළිබඳව තවමත් රජයෙන් විමසීමක් හෝ අමාත්‍යාංශ මට්ටමින් හෝ විමසීමක් සිදු කරලා නොමැති බවත් මේ සභාවට දන්වන්න ඕනේ. ඒ වගේම සාක්ෂි තිබෙන කරුණු පදනම් කරගෙන හතරවෙනි පැනනගපු ප්‍රශ්නයේදී සාක්ෂි ඇතුව මේ වෙනකොට දීර්ඝ වශයෙන් ප්‍රශ්න කිරීම සිදු කරනවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව. ඒ කරන සාක්ෂි පදනම් කරගෙනව අපිට ඉදිරිපත් වෙන නීතිපති දෙපාර්තමේන්තුවට ඉදිරිපත් වන කරුණු පිළිබඳව සලකලා බලලා අධිචෝදනා ඉදිරිපත් කරන්නත් අධිචෝදනා මත නඩු පවරන්නත් අපි කටයුතු කරනවා කියන එකත් විශේෂයෙන් සිහිපත් කරන්න ඕනේ. ඒ වගේම කිසිම විදිහකින් මෙවැනි අපරාධයකට සම්බන්ධ වෙන පුද්ගලයෙක් ඒ චෝදනා සහිතව අපිට නීතිපති දෙපාර්තමේන්තුවට යොමු කිරීමක් සිදු වුණොත් ඒ කිසිදු කෙනෙකුට මොනම විදිහකින්වත් එයින් පැන යන්න අවස්ථාවක් අපි තියන්නේ නැහැ. ඔවුන්ට ඒ නඩු පැවරීම නීතිමය ක්‍රියාමාර්ග දැඩිව ගැනීමට අපි කටයුතු කරනවා කියන එකත් සිහිපත් කරන්න ඕනේ.
බොහොම ස්තුතියි. පාර්ලිමේන්තුව 2023 04/25 වෙනි දින පෙරවරු 9:30ට යළි රැස්වෙයි.